사다함 샌베베 사다하 닐람베 바하바나 마디아스타니 데페미네 삼반데베네 아 두레시테 안타르자레 하라하 마르가가타베 삼반데베 시티네 칼리아나 미트레니 භාවනාව හිතත් සමග ගනුදෙනු කරන්නට තිබෙන මෙවලම් අතර අංග සම්පූර්ණම මෙවලම මනස සමග විෂයන් අභ්‍යාස තිබෙනවා මනෝවිද්‍යාව, යෝග, උපවාසය, යාඥාව සහ තවත් ඔය පූජා විදි පින්කම් ඒ සෑම දෙයක්ම මනසේ යම් යම් ක්‍රියාකාරීත්වයන් සමග ගනුදෙනු කරනවා. ඒවා වැඩක් නැත්තේ නැහැ. පළක් තියෙනවා. නමුත් මනස කියන්නේ මහා සංකීර්ණයක්. හිත මොනතරම් බරපතල සංකීර්ණයක්ද? ඒ සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ මොනවාරි ප්‍රශ්නයක් වුණාම හිතට දුකක් වේදනාවක් ශෝකයක් ඇති වුණාම මොනතරම් කාර්යයක් හිතේ දුක ශෝකේ වේදනාව ඇදගෙන යනවද මොනතරම් අංශවලට ජීවිතේ ඒ ප්‍රශ්නය පිළිකාවක් වගේ වවනවද තමන්ගේ ජීවිතත් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරගෙන අඳුරු කරගෙන අන් ජීවිතවලටත් මනතරම් හානියක් කරනවද මේ සමහරට පුංචි ප්‍රශ්නය පුංචි දුක එක වේදනාව ඒ වේදනාවන් ඒ දුක් දිහා බැලුවා මේවා සත්තුන්ටත් තියෙනවා අපිට තියෙනවා කියා හිතන ප්‍රශ්න නැති සතෙකු නැහැ. නමුත් කිසිම සතෙකු නැත්තම් සත්ත්ව කොට්ටාසයක් මහා සංවිධාන පිහිටවාගෙන මේ ප්‍රශ්න විසඳන්න මහා දේශීය සංවිධාන විදේශීය සංවිධාන ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර වැඩපිළිවෙල දැන් මේ බඳු එහෙම නෑ ඒ සත්තුන්ටත් ප්‍රශ්න තියෙනවා අපිට තියෙන ප්‍රශ්නම නමුත් ඒවා සංකීර්ණ කරගෙන නැහැ දැන් බලන්න ඔය මහා පරිමාණයේ හැම දෙයක්ම විසඳුම් විදිහටනේ තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් විසඳුමක් අපිට හැදෙන ලෙඩ රෝගවලට විසඳුමක් විදිහට තමයි නිර්මාණය කළේ කවුරු හරි බලන මොනතරම් සංකීර්ණද ඒ හැම දෙයක් මේ තමයි මනසේ හැටි. ඒතර මනස කියන්නේ මහා සංකීර්ණයක්. සංකීර්ණයක් කියනු මේ සරල ක්‍රියාකාරීත්වයක් නොවේ. තේරුම් ගන්න අපහසු බහුවිධ අවයව තියෙන එකිනෙකට පටහැනි පරස්පර විදිහට වැඩ කරන දෙයකට තමයි සංකීර්ණයක් කියන්නේ සරලව පවතින දෙයක් හෝ ක්‍රියා කරන දෙයකට නොවේ. විශ්වය ගැන කතා කරන විට විශ්වය මොනතරම් සංකීර්ණද මේ අපගේ සූර්යග්‍රහ මණ්ඩලය දැන් බැලුවහම ही සරල නැහැ. සූර්යයා මැද ඉන්නවා, නිග්‍රහයන් ඒ වටේ කැරකෙනවා, ඒ ග්‍රහයන් වටේ උපග්‍රහයන් කැරකෙනවා. මේවයි කියන එකට හැප්පෙන්නේ නැහැ. මේ කරකැවීම නිසා ඍතු විපර්යාස ඇති වෙනවා. මේ කාරණය බැලුවම හරි සංකීර්ණයි. හිතලා හදන්න බෑ කාටවත්. මේ වගේ සූර්යග්‍රහ මණ්ඩල දාස් ගානක ලක්ෂ ගානක එකතුවක් මන්දාකිණිය ගත්තාම මොන තරම් සංකීර්ණ වෙන්න ඕනද? නමුත් හිතවතුනි, මනසට සාපේක්ෂව විශ්වයේ තිබෙන සෑම දෙයක්ම හරිම සරලයි. හැම දෙයක්ම විශ්වයේ තිබෙන යම්තාක් සංකීර්ණයි කියන ක්‍රියාකාරීත්වයන් තියෙනවද? ඒ සියල්ලම හිතට සාපේක්ෂව සරලයි. හිත එපමණටම සංකීර්ණයි. එනිසා තමා මේ විශ්වයේ කිසිම සංකීර්ණ දෙයකට කරන්න බැරි, හදන්න බැරි සංසාරයක් හදන්නෙත් හිත. විශ්වයේ මොනම දෙයකටවත් සංසාරයක් හදන්න බෑ. නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන සසරක් හදන්න ඉරටත් බෑ, හඳටත් බෑ, කිසිම තාරකාවකටත් බෑ, ග්‍රහලෝකයකටත් බෑ, ශීරපතේකට, මන්දාකිණියකට, කළු කුහරයකට, මේ කිසිම දෙයකට බෑ. මැරෙනවා, මැරිලා ඉපදිලා නැවත ඉපදෙනවා, මේ කර්ම කරනවා, ඒවට අනුව විපාක හදන, එහෙම සංකීර්ණයක් සංසාරයක් හදන්න බෑ. සංසාරේ මොන තරම් සංකීර්ණද? හිතාගන්න බැරි තරමට සසර සංකීර්ණයිනේ. මේ වචනේ අකුරු දෙකේ තුනේ වචනයක් වුණාට සසර කොහොමත්ම අපේ ඔළුවෙන් මැනලා කිරලා බලලා දිගපළල හිතාගන්න බෑ සංසාරය ගැන. මේ කවුද හදන්නේ? හිත. දැන් මනස මොනතරම් සංකීර්ණ වෙන්න ඕනද? සංකීර්ණ සංසාරයක් හදන්න කිසිම කෙනෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, විශ්වයේ මොනම දෙයකටවත් හදන්න බැරි සංසාරය හදන්න නම් හිත හරිම සංකීර්ණ. ඒ සංකීර්ණයි කියන්නේ මෙහි තියෙන එක දිශාවකට කැරකෙන රෝද ටිකක් නෙවෙයි. එහෙමනම් හරි සරලයි. එක පැත්තකට කැරකෙන රෝද ටිකක් තියෙන යන්ත්‍රය හරි සරලයි. එහෙම නෑ. සංකීර්ණයි කියන්නේ ඒ වමටත් කැරකෙන රෝද තියෙනවා, දකුණටද, උඩටද, පහළටද, මේක හිතාගන්න බෑ. ඊළඟට මේ එක එක ක්‍රියාකාරීත්වයන් විදින ක්‍රියාකාරීත්වයේ තියෙනවා, තීරණ ගන්න ක්‍රියාකාරීත්වයේ තියෙනවා, සැලසුම් කරන, මතක් කරන. බැලුවහම මේ හිත කියන අකුරු දෙකේ හරි සරලයි. නමුත් මේ අකුරු දෙකෙන් කියවෙන්නේ විශ්වයේ තිබෙන සංකීර්ණම ක්‍රියාවලිය ගැන, ක්‍රියාදාමය ගැන. සාහිත්‍යයේ, කලාවේ හිත සිත කියන වචනේ මොන සෞන්දර්යාත්මක අර්ථයෙන් කතා කළත් ඇත්ත කුමක්ද? මෙහි තියෙන සෞන්දර්යයට වඩා භයානකකම් වැඩි, බියකරුකම වැඩි. හේතුව මේ භයානකම දේ විශ්වයේ තියෙන සංසාරයේ හදන්න හිත. සසර තරම් භයානක නැණි වෙන කිසිවක්. බඳු භයානකම දේ විශ්වයේ තිබෙන අති භයානකම නිර්මාණය කරන හිත. එම නිසා මා කලින් කිව්ව කාරණා, අර එක එක විෂයන් කියවන ඒවා මනසේ යම් යම් කොටස් එක්ක වැඩ කරනවා. නමුත් සමස්ත මනස සමග නෙවෙයි. හරියට අර අන්ධයන් පිරිසක් අලියෙක්කු ගැන කීව කතන්දරේ තියෙනවනේ, තම තමන්ට ස්පර්ශ වෙන කොටස් අනුව අලියා මෙන්න මේ වගේ කියලා එක් එක් කාණ්ඩය කීවා. ඒව වැරදි නෑ, බොරු නෙමෙයි. ඒ කිසියම් කෙනෙකු බොරුවක් කිව්වේ නැහැ. නමුත් ඒ කියපු කාරණා ඒ මොනවද කොස්සයි කුල්ලයි වංගෙඩියයි දැන් මේ ටික එකතු කරාට අලියෙක් හැදෙන්නේ නැහැ. ඔය ටික ඔක්කොම එකතු කරා කියන්නේ එක එක්කෙනා කියපු දේ වෙන් වෙන්ව ගත්තොත් එතන කොහොමත් නැහැ. හැබැයි එකතු කරා කියන්නේ ඒත් එයින් අලියෙක්ව අලියෙක් ගැන කිසිම හැඟීමක් අලියෙක්ව හඳුනා ගැනීමක් කරන්න බෑ. මේ මනසත් මේ වගේ. එබඳු අති සංකීර්ණ මහ භයානක මනස සමග පූර්ණ වශයෙන්ම වැඩ කරන්න පුළුවන් එකම යාන්ත්‍රණය තමයි භාවනාව. පූර්ණ වශයෙන් මනස හරි සංකීර්ණයි, භාවනාව සංකීර්ණ නැහැ. පළල් හරි පළල් භාවනාව පටු නැහැ. අනිත් විෂයන් සීමා තියෙනවා. ඒ සීමාව ඇතුලේ හිතේ වෙනසක් කරගන්න, හිතින් වැඩක් ගන්න පුළුවන්. යාඥාවිනුත් පුළුවන් හිතින් වැඩක් ගන්න. ඒ කිසියම් ඒ කොටසින් පුළුවනි. හැමදේම කරගන්න බෑ. උපවාසෙනුත් පුළුවන්. මන්ත්‍ර ජප කිරීමෙනුත් හිතේ කිසියම් කොටසකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් මේ සමස්ත මනසම ආවරණය කරගන්න පුළුවන් අප දන්නා එකමහා හොඳම යාන්ත්‍රණේ තම භාවනාව කියන්නේ. භාවනාව එපමණටම පළල් පුළුල් දැන් සමස්ත මනසම ආවරණය කරන්න පුළුවන් භාවනාව. ඉතින් එහෙම බැරි නම් ඒ භාවනාවෙන් පළක් නැහැ. එහෙම බැරි නම් එතනදී භාවනාව විවිධ වූ භූමිකා නිරූපණය කරනවා. එකම භූමිකාවක් නොවේ. දැන් අනිත් හැම විෂයක්ම පුළුවන් එක භූමිකාවක් පමණයි. එක සීමාවක් ඇතුළේ පුළුවනි. මනසේ සීමාව ඊට වැඩිය බරපතලයි, විශාලයි, ගැඹුරුයි, දිගපළලයි. ඒ නිසා භාවනාව තත් එබඳුම දිගපළලක් ගැඹුරක් තියෙන්නට ඕන. එබඳු හැඟීමක් සහ එබඳු අත්දැකීමක් භාවනාවෙන් අපට ලැබෙනවද? දැන් මේ ප්‍රශ්නය අප අපෙන්ම අහන්න ඕනේ. භාවනාව හරි ගැඹුරුයි කියලා පිළිගන්නවා. බුදුදහමේ තිබෙන ගැඹුරුම දේ තමයි භාවනාව. ඊට මෙහා සීලය, ඊටත් මෙහා දානේ සරලයි. ඒ විදිහට පිළිගැනීමක් තිබෙනවා. එමෙන්ම භාවනාව සම්බන්ධ දේශනා පොතපත පරිශීලනය කරන විටත් තේරෙනවා මේ මහා ගැඹුරු විෂයක් බව. ලේසි පහසු විෂයක් නෙවෙයි කියන හැඟීම එනවා. භාවනාව සම්බන්ධ පොතපත කියවන විට, ඒ දේශනා වලට ඇහුම්කන් දෙන විට. ඒ ටික පැත්තකින් තියලා මේ ඇහෙන දේ කියවන දේ නෙමේ, පොත්වල තියෙන දේ පැත්තකින් තබා භාවනා කරන විට, නැතිනම් භාවනාවත් සමග අපට දැනෙනවද භාවනාව පුළුල් දෙයක් බව? නැතිනම් භාවනා කිරීමෙන් අපේ සීමා මායිම් පුළුල් වෙන බව දැනෙනවද? එහෙම නොදැනෙනවා නම් එතන කිසියම් වරදක් තිබෙනවා. ඒ වරද හඳුනා ගන්නට ඕනේ. හඳුනාගෙන නිවැරදි කරගන්නට ඕන. මේ කාරණය අවධාරණය කරන්නේ භාවනාව සම්බන්ධයෙන් බහුතර අදහස හරිම පටුයි. වම් පටු අදහස. සිත එකඟ කර ගැනීම, සිතිවිලි නැති කිරීම, හිත හිස් කිරීම, හිතන්නේ නැති හිතක් හදා ගැනීම, මේ වගේ ජනප්‍රිය චිත්‍ර හා ජනප්‍රිය අදහස් තමයි භාවනාව සම්බන්ධයෙන් තියෙන්නේ. නමුත් මේ හැම අදහසක්ම හරිම පටුයි. මේන් කිසිම භාවනාව සම්බන්ධ ඒ සමස්ත චිත්‍රයෙන් භාවනාව කියන්නේ අලියෙකුනම් එයින් කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. ඔය අර කුල්ලක් කියන තරමටවත් කුල්ලක් කියන එකත් හොඳයි තව. ඒනුත් යමක් කියවෙනවා. හැබැයි ඔය කියපු කාරණා වලින් නම් භාවනාවේ අහලකවත් ස්පර්ශ වීමක් නැහැ. දැන් භාවනාව බොහොම පුළුල් දෙයක් විදිහට දකින්න. ගැඹුරු නෙමෙයි, පුළුල් දෙයක්. අප හිතන විදිහ පළල් වෙනවා. පටු විදිහට සිටීම වෙනස් වෙනවා. දැන් හිතීම පටුද නැද්ද කියන කාරණය අන්න හඳුනා ගන්නට ඕනේ. මේ වචනේ නිතර භාවිතා කරනවානේ, පටු විදියට හිතනවා. බොහෝ විට මේ ওই පටු චින්තනය අදහස් හරි පටුයි, පටු විදියටයි හිතන්නේ. මේ කාරණේ මේ තවත් කෙනෙකුට චෝදනාවක් විදිහට තමයි කියවෙන්නේ. අපට කියන්නේ අප තවත් කෙනෙක් ගැන විවේචනයක් කරන විට, සිදුණු කිසියම් ප්‍රශ්නයක් ගැන කතා කරන විට ආදේශ කරනවා තව කෙනෙකුට. අයියා හිතන්නේ හරි පටු විදියට, පටු චින්තනයක් තියෙන. එහෙම නැත්නම් කිසියම් වර්ගයක් ගැන කතා කරන විට, ජාතියක් ගැන, කොටසක් ගැන, එයාලේ හරි පටු විදියට හිතන්නේ. ඒ අනිත්‍ය පටු විදියට හිතනවා කියා සිටීමම අපේ පටු චින්තනයේ ලක්ෂණයක්. මේ පටු චින්තනය තමයි පටු හිත තමයි අනිත්‍යව විනිශ්චය කරන්නේ. ඒ විනිශ්චයෙන් එන නිගමනය ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මේ තමන් දිහා නොබලා අනිත්‍යව විනිශ්චය කරන්න යන්නේ පටු හිත. මේ හිතේ තියෙන එක පටු ලක්ෂණයක්. මේ ස්වභාවය කිසියම් හිතක තිබෙනවද, අනිත්‍යව විනිශ්චය කරන්නට යෑම, අනිත්‍යයි කියවම කෙනෙක් වෙන්න පුළුවන්, දෙදෙනෙකු වෙන්න පුළුවන්, කිසියම් සමූහයක්, කණ්ඩායමක්, පන්තියක්, පක්ෂයක්, ජාතියක්, ආගමක්, රටක් ඕනෙම. එය පටුබරේ ලක්ෂණයක්. පටු හිත තමයි විනිශ්චයයෙන්. පුළුල් හිත මේ සම්පූර්ණ පළල් චිත්‍රයක් දකිනවා. විනිශ්චයක් කරන්නේ පටු හිත පුංචි කාරණයක් අරගෙන, එකක් දෙකක් අරගෙන. ඉතින් ඒ ගන්න කාරණා එක දෙක ඇත්ත වෙන්න පුළුවනි. නමුත් සමස්තයේ පිළිබඳ හැඟීමක් නැහැ. සමස්තය දැක්කහම කිසිම කෙනෙකු ගැන හොඳයි කියන්නත් බෑ, නරකයි කියන්නත් බෑ. කිසිම කෙනෙකු ගැන උගත් කියන්නත් බෑ, නූගත් කියන්නත් බෑ. ලස්සනයි කැතයි කියන්නත් බෑ. සමස්ත චිත්‍රයම ගන්න පුළුවන් නම්, සමස්තය, ඒ සමස්ත අලියම දකින්න පුළුවන් නම්, කොස්සක් වගේ කියන්නත් බෑ, කුල්ලක් වගේ කියන්නත් බෑ, වංගෙඩියක් වගේ කියන්නත් බෑ. හැබැයි මේ පුංචි කොටසක් දකින හිත තමයි විනිශ්චයන්ට මොන විදියෙ විනිශ්චයකට හරි එනවනම් බුද්ධිමත් මෝඩයි. ඒ එක කාරණයක් දෙකක් දැකලා ඒ දකින එක කාරණිය දෙක ඇත්තටම තියෙන්න පුළුවන්. නමුත් තව බොහෝ කාරණා තියෙනවා. මිනිස්සෙකු කියන්නේ සංකීර්ණ පද්ධතියක්නේ. ශරීරය ගත්තත් සංකීර්ණයක්. සරල නැහැ. ඊළඟට ජීවිතයේ කෙනෙක්ගේ චරිතය, බුද්ධිය, මොලේ මේවා ගත්තාම හරි මේවා අතර මොනතරම් කාරණා ප්‍රකටව තියෙනවද? සැඟවිලා තියෙනවද? මතුවෙලා තියෙනවද? නිලීනව තියෙනවද? නිදාගෙනවද? ඉතින් එහෙම හොයන්නේ බලන්නේ නැතුව මේ එකක් දෙකකින් කවුරුන් ගැන හෝ නිගමනයකට තීරණයකට එනවද? ඒ පටු භවයේ ලක්ෂණයක්. එන් භාවනාවෙන් සිදුවෙන පැහැදිලි පරිවර්තනයක් තමා අනුන්ව දකින්න වෙනතටත් වැඩිය හොඳට. නමුත් විනිශ්චයකට හා නිගමනයකට එන්නේ නැහැ. භාවනාවේ දියුණුව පිළිබඳ අපට හැමදේම තිබෙනවනේ ප්‍රශ්නයක්. මේ පමණ කල් භාවනා කරනවා, තාම හිත දුවනවා, දියුණුවක් නැද්ද, ප්‍රගතියක් තියෙනවද නැද්ද? මෙන්න භාවනාවේ ප්‍රගතිය මැනගන්න පුළුවන් එක ප්‍රබල කෝදුවක්, මිම්මක් හා තරාදියක්. කුමක්ද? බාහිරය, සමාජය, අන්‍යයන් වහොඳට දකින්නවා වෙනදටත් වැඩිය, වෙනද නොදුටු අන්‍යයන් තුල තිබෙන ලක්ෂණ, චරිත ලක්ෂණ, ගති පැවතුම් හොඳට පේන. වෙනද නොදුටු දේවල්, වෙනද දැක්ක දේවල් වල තව විස්තර පේනවා. නමුත් විනිශ්චයකට යන්නේ එයා මෙහෙමයි, මෙහෙමම තමයි. දැන් සාමාන්‍යයෙන් හිතෙන්නේ වැඩියෙන් පේනකොට වැඩියෙන් විනිශ්චය කරන්න දෙසි කියලා. එකක් දෙකක් පේනකොට හිතෙනවා අමාරුයි කියලා. ඒකන එකයි දෙකයිනේ පේන්නේ. හැබැයි 10ක් 15ක් කෙනෙකුගේ ගති ලක්ෂණ පේන විට හිතෙනවා සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් එහෙනම් හරි දෙසි කෙනෙක් ගැන හැඳින ගැනීමක් කරන්න තීරණයකට එන්න. ඇත්තේ නෙවෙයි. කරුණ වැඩි වැඩියෙන් පේන්න පේන්න වැටෙනවා බෑ කියලා. මොනවත් කියන්න බෑ. මොකද ඒවා පටහැනි පරස්පර කාරණා පේන්නේ. සුදුත් පේනවා, කළුත් පේනවා. මේ සුදුයි කියන්නත් බෑ, කළුයි කියන්නත් බෑ. දැන් සුදු විතරක් නම් දැක්කේ සුදුයි කියන්න පුළුවන්. ඒ බොරුවක් නෙවෙයි. නමුත් දැන් පේනවා අලු පාටක් පේනවා. තවත් වර්ණ පේනවා. මෙතන වර්ණාවලියක්ම දකින්න ලැබෙන විට එකින් එක එකින් එක එකින් එක වර්ණ මොනවාම කියාගන්න බැරි වෙනවා. කිසිම නිගමනයකට විනිශ්චයකට එන්න බැරි වෙනවා. ඒ දැකීම නිසා, නොදැකීම නිසා නෙමෙයි, නොදකින්න නොදකින්න විනිශ්චයන්ට එනවා වැඩි. අන්ධකාරය වැඩි වෙන්න වැඩි වෙන්න අනුමානයන් වැඩි. අඳුර වැඩි වෙන්න වැඩි වෙන්න බාගෙට කාලෙට පේන විට බලන්න මොනතරම් අනුමානයන් එනවද? අරයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුළුවන්, අර සතා වෙන්න පුළුවන්, මේ සතා වෙන්න පුළුවන්. මොනතරම් අනුමානයන් එනවද? නමුත් ආලෝකයේ වැටෙන්න වැටෙන්න ටික ටික පේන්න පටන් ගන්නකොට මොනවත් කියාගන්න බැරි වෙනවා. මොකද ආලෝකයේ වැටීම ඉවරයක් නෑ. ටික ටික ආලෝකයේ වැටෙන්න එන්න පේන දේ වෙනස් වෙනවා. වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. මේ සම්පූර්ණයෙන්ම ආලෝකමත් වනතුරුම මේ දැකීම වර්ධනය වෙනවා. පේන දේ වෙනස් වෙනවා. ඒතර මෙතන හරි ලස්සනයි. ඒ දර්ශනය වැඩි වෙන්න වැඩි වෙන්න නිගමනවල තේමක් නැහැ, විනිශ්චයක් නැහැ, දිගටම බලා සිටීමක් තමයි තියෙන්නේ. හිතවතුනි, මේ පුළුල් හිතක ලක්ෂණය, පුළුල් වෙන හිතක, පළල් වෙන හිතක ලක්ෂණය. දැන් භාවනාව මොනතරම් කාලයක් කළාද, මොනවද කරන භාවනා ක්‍රම, ඒ ප්‍රතිඵල මොනවද පොත්වල තියෙන කාරණා, ඒ ටික පැත්තකින් තියා ඒවා ඕන වෙලාවට පෙරලා ගන්න. නමුත් හැම වෙලෙම ඒ පොත් පෙරලීම වෙනුවට ඒ පොත් ටික පැත්තකින් තියා බලන්න, හිතේ නිම්වලලු පුළුල් වෙනවද ටිකෙන් ටික. හිතේ තියෙන වැට මායි සීමා නිම්වලලු එන්න එන්න පුළුල් වෙනවද, පටු වෙනවද? කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉස්සර නම් මට සංවේදීතාවයක් තිබුණ නෑ Tamanට, ඔහේ අනිත්‍ය ගැන හැඟීමක් නෑ, දැනීමක් තිබුණ නෑ. නමුත් දැන් භාවනා කරන්න පටන් ගත්තාම හොඳට අනිත්‍යව තේරෙනවා, මොකටද ඉන්නේ කියලා තේරෙනවා. ඉස්සර වගේ රැවටෙන්නේ නෑ, හරි පහසුවෙන් අඳුනා ගන්න පුළුවන්. ඒ හොඳ කාරණයක්. හොඳයිනේ, සුභවාදී ධනාත්මක වෙනසක්. නමුත් එයින් සමස්ත පුද්ගලයා අඳුනගත්ත නෙවෙයි, අනිත් කෙනා සමස්තය එයාගේ සියලු ලක්ෂණ අඳුනගත්ත නෙවෙයි. දැනගන්න දර්ශනය පහළ වෙන්න ආලෝකයේ පහළ වෙන්න තමයි දර්ශනය පහළ වෙන්නේ, දැකීම. දර්ශනය පහළ වෙන්න වැටහෙන කාරණේ තමයි දන්නේ නැහැ කියන එක. දන්නේ නැහැ, නොදන්නා බව. කැමති නැති කාරණයක්, සාමාන්‍ය හිතක් අකමැතිම අහන්ට කාරණයක් තමයි දන්නේ නැහැ කියන්නේ. නමුත් භාවනාව හරි කැමති ඒ දේ නැවත නැවත කියන්නේ. භාවනාව නැවත නැවත කියනවා හිතට, ඔබ දන්නේ නැහැ. භාවනා කරන්න වැඩි හිතට කියනවා, හිතට ඇහෙනවා තමන් නොදන්නා බව. දන්නවා කියන කාරණේ නෙමෙයි, දන්නවා තමයි, මොනවද දන්නේ? නොදන්නා, වැඩි නොදන්න බව. එය පුළුල් හිතක ලක්ෂණයක්. පටු හිත තමයි දන්නවා කියන ඒ ඉක්මන් නිගමනයේට, ඉක්මන් තීරණයට එන්නේ. දන්නවා කියෝ ගමම්ම නැවතුම් තිතක් වැටෙනවා. දන්නවා නම් හරි, එතනින් නවතිනවා. මොනවද නවතින්නේ? දර්ශනේ නවතිනවා, දැකීම නවතිනවා. මොනම දෙයක් හොයලා බලලා, අපි තුම කාර්යාලයේ විදුලි පන්දමක් දැල්ලලා බලනවා, අවල් දේ තියෙනවද කවුද ඉන්නේ. අපි තීරණයකට ආම ආයේ විදුලි පන්දම දැල්වගෙන බලාගෙන ඉන්නේ නැහනේ. හඳුනා ගත්ත කියලා හිතුවම නවත්තනවා. හරි, ආ තියෙනවා, ඉන්නවා. මේ දන්නවා කියන නිගමනයේ පැමිණි ෂණයෙම නැවතුම් තිතක් වැටෙනවා. කුමකටද? දර්ශනයට. නවති එය මහා අපරාධයක්. මේ දර්ශනය නැවතීමක් නෑ. දර්ශනය පහළ වෙන්නේ ආලෝකයත් සමගනේ. එළිය වැටෙන්න තමයි දර්ශනය වෙන්නේ ඕනෑම දෙයක්. දැක්ක කියලා හිතුව ගමන්ම, ආ දැක්කත් දැනගත්තා තේරුණා හඳුනාගත්තා කියලා හිතුව ගමන්ම එළිය වැටීම නවතිනවා. ඉන්පස්සේ ආලෝකයෙන් වැඩක් නැහැ. ඒ අන්ධකාරයට යන්නේ. හොඳට බලන්න. දන්නවා කියන නිගමනයට ආ මොහොතේම අන්ධකාරයෙන් ඒ හිත වෙලා ගන්නවා. අවිද්‍ය අන්ධකාරයෙන් වෙලා ගන්නවා. ඉන්පස්සේ දැකීමක් නෑ. දකින්න බෑ. දර්ශනේ ඉවරයි. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාත්මක වෙන්නේ සංකල්ප ගොඩ නැගීම. සංකල්ප අදහස් තර්ක විතර්ක මේවට අදහස් වලට තර්ක විතර්කයන්ට සංකල්ප වලට ආලෝකය අවශ්‍ය නැහැ. දර්ශනයක් අවශ්‍ය නැහැ. මේ වෙලාවේ වෙන්නේ කුමක්ද කියලා දැනගන්න අවශ්‍ය නැහැ. තර්ක කරන්න, විතර්ක කරන්න, කල්පනා කරන්න, අදහස් ඇති කරගන්න, සංකල්ප මවා ගන්න. මේ ඇස් වහගෙන පුළුවන්. ඉතින් ඒ මත ගොඩනගෙන න්‍යායන් බැලුවාම හොඳට තේරෙනවා. හිතවතුනි, මේ දැනුම ගොඩනැගෙන්නේ ඒ විදිහට. දැනුම කොහොමද නිගමන මත? නිගමනයකට එන්නේ විනිශ්චයක් මත. කිසියම් දෙයක් තේරුණා, වැටහුණා, දැක්ක, හඳුනාගත්තා, අවබෝධ කරගත්තා කියන නිගමනයට එනවනේ. ඒ එතනින් තමයි දැනුම පටන් ගන්නෙ. දැනුම ඇතුලේ තියෙන්නේ මොනවද? සංකල්ප තියෙනවා, අදහස් තියෙනවා, තර්ක විතර්ක තියෙනවා. මේ ටික තමයි තියෙන්නේ. ඒට අත්දැකීමක් මුල් වෙනවා. බොහෝ විට අත්දැකීමක් තියෙනවා එතන. හැබැයි ඒ පුංචි අත්දැකීම මත මහා විශාල විශ්යක් ගොඩ නැගෙනවා. මහා විශාල සංකල්ප ගොඩ නැගෙනවා. කලුවරේ ඒ නිසා තමයි දැනුම එකක්, දර්ශනේ තව එකක්. මේ දෙකක්. දැනුමයි දර්ශනයයි දෙකක්. දර්ශනේ ගොඩ නැගෙන්නේ ආලෝකේ ගොඩ ගහන්න බෑනේ. පුළුවන්. ආලෝකේ ගොඩ ගහන්න එළිය ගොඩ ගහන්න බෑ. එළිය පැතිරෙනවා. තව තව පැතිරෙනවා. එළිය වැඩි වෙන්න පැතිරෙනවා. අඳුරු මුළු වලට ඒ ආලෝක කිරණ විහිදෙනවා. එන්ටෙඩ්. නම් ගොඩ ගහන්න බෑ. දර්ශනේ ගොඩ ගහන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගොඩ ගහන්න පුළුවන්නේ අදහස්, තර්ක විතර්ක, සංකල්ප, න්‍යායන්, අනුමානයන්, උපකල්පනයන්. මේ උපදගන්නට පුළුවන්. ගොඩ ගැහෙන්නේ දැනුම. මේ දෙක බැලූ බැල්මට හරි දෙකක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. දෙකක්. දැනුමේ ප්‍රයෝජන තියෙනවා. බොහෝ ප්‍රයෝජන තියෙනවා. ප්‍රයෝජන හදාගන්නත් පුළුවන්, මවා ගන්නත් පුළුවන්. නමුත් ඒ හැම ප්‍රයෝජනයක්ම ලෞකිකයි. මෙලවට පමණයි. පරලෝකයට වැඩකුත් නැහැ. විමුක්තියට කොහොමත් වැඩක් නැහැ. ගොඩ ගහගත්ත දේවල්. මෙලවට පමණයි. ප්‍රයෝජනයක් වෙනව නම් වෙන්නේ මෙලවට පමණයි. දර්ශනීය වෙනස්. දර්ශනීය කියන්නේ ඔය දාර්ශනික කියන අදහසින් නෙවෙයි. බටහිර දර්ශනය, පෙරදිග දර්ශනය, ග්‍රීක දර්ශනය, ඉන්දියානු දර්ශනය, බෞද්ධ දර්ශනය. නැහැ, ඒ දර්ශන නෙවෙයි. ඒව ඇතුලේ තියෙන්නේ සංකල්ප විකල්ප තර්ක විතර්ක උපකල්පන අනුමාන න්‍යායන් ওই ටික තමයි. ඒව නෙමෙයි. අපේ තේමාව මේ වැඩසටහන් මාලාවෙම ඥාන දර්ශන ඥාන දර්ශන ඥාන දර්ශනීය නැන දසුන. ඒ දාර්ශනික කියන අදහසින් නොවේ. මෙතන දාර්ශනිකයෙකු නැහැ. දාර්ශනිකයෙකුට කවදාවත් අවබෝධ කරගන්නත් බැහැ. මොකද එයා ඉන්නේ වෙනම ලෝකෙක. ඒ තමන්ගෙම සිතිවිලි සංකල්ප යථාර්ථය කියලා හිතාගෙන ඒ ලෝකෙ ඇතුළේ ඉන්නේ. ඒ නිසා ඔය අවබෝධයේ භාවනාව පැත්තට දාර්ශනිකයන්ගේ ආගමනේ අඩුයි. ඇවිල්ලාම නෑ වගේ. එන්න අමාරුයි. හරි අමාරුයි දාර්ශනික. ඊට වැඩිය පහසුයි විද්‍යාඥයෙකුට භාවනා කරන එක. ඒ ගැන මේ දෙක ගැන අපි වෙනම දවසක් කතා කරමු. මේ දාර්ශනික වීමෙන් පරිස්සම් වෙන්න. ඔය ඥාන දර්ශනය ඥාන දර්ශන නැතිනම් නැන දසුන දැන් මේ යෙදුම මේ විමුක්ති මාර්ගයේ එක්තරා තීරණාත්මක තැනක දික් කියවෙනවා. තීරණාත්මක සාධකයක් හැරවුම් ලක්ෂයක් කියන්න පුළුවන්. දැන් මේ කාරණේ අපි පෞගේ සතියලත් කතා කරා. මේ ඉතාම වැදගත් මේ දර්ශනය. ඥාන දර්ශනයෙන් තොරව විමුක්තියක් නැහැ. විමුක්තියක් නැහැ. සමාධියක් තියෙන්න පුළුවන්. ඒතර භාවනාව සමත භාවනාව ගත්තොත් ඒ මනසේ කිසියම් ක්‍රෝධයක් කරකවන්න පුළුවන් සමත භාවනාවට. ලොකු මන සිතේ සිත නැමැති සංකීර්ණයේ තිබෙන බොහොම විශාල දතිරෝධයක් කරකවන්න පුළුවන් යාන්ත්‍රණයක් තමයි සමත භාවනාව. ඉතින් ඒ දතිරෝධේ කරකැවෙන විට සමහර දතිරෝධ පුංචිර දතිරෝධ හිර වෙනවා. ඒවට කැරකෙන්න බැරි වෙනවා. ඔය නීවරණ කියන දැතිරෝධ පහ කරකැවීම නවතිනවා. සමත දැතිරෝධේ මනස කරකැවෙන්න පටන් ගත්තාම නීවරණ පහේ දැතිරෝධ පහම හිර වෙලා යනවා. හිර වෙනවායි. සහ ඉතින් තව වෙන දැතිරෝධ මෙතෙක්කල් කරකැවුනේ නැති දැතිරෝධ කරකැවෙන්න පටන් ඒ ධ්‍යානාංග කියන්නේ ඒ කාරණා එක එක දැතිරෝධ මනසේ මේ මනස කියන එක හරි සංකීර්ණයක්. ඉතින් ඒ සංකීර්ණයේ තිබුණු සමහර ක්‍රියාකාරීත්වය නැහැ හිටිනවා. සමහර අක්‍රියාකාරීව තිබුණු දේවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ යන්ත්‍රයට පහසුවක් දැනෙනවා. සමත භාවනාවේදී වෙන්නේ මේ සමස්ත සංකීර්ණයටම දැනෙනවා හරි පහසුවක්. මෙතෙක්කල් නොදැනුණු සිතට මෙතුවක්කල් නොදැනුණු හරි සුවයක් සතුටක් සැපක් සැහැල්ලුවක් අස්වැසිල්ලක් සතුටක් දැනෙනවා මේ සමත භාවනාවේ. ඒ වෙන්නේ ওই නිසා. එසම් මනස කැමැති මුලින් අකමැති අර කැරකිච්ච දැතිරෝධ පහ කැමැති නෑනේ තමන් පිර වෙනවට. එනිසා ඒ පහ පුළුවන් තරම් බලනවා මේ රෝධෙ හිර කරන්න. සමතේ කියන ඒ පුංචි උප යන්ත්‍රේ හිර කරලා නවත්තන්න බලනවා අර දැතිරෝධ පහම. පුළුවන් තරම් බලනයි පුළුවන් කරගන්න. ඒ නීවරණයට පුළුවන්. ඒක නීවරණ කියන්නේ. හැබැයි මේ සමතේට තව උදව් වෙන රෝද තියෙනවා. ඒ රෝදත් එකතු කරගෙන මේ කරකැවෙන්න පටන් ගත්තොත් ටික ටික කරකැවිලා කරකැවිලා ඒක හොඳටම කරකැවෙන්න පටන් ගන්නකොට අර නීවරණ ප්‍රතිරෝධ ටික හිර වෙලාම යනවා. ඒවා නවතිනවා, කරකැවෙන්නේ නැහැ. ඒවා කැඩිලා කුඩු වෙලා යන්නේ නැහැ, ගැලවිලා යන්නේත් නැහැ, හිර වෙනවා. මේ තවත් මෙතෙක් කල් කරකැවුනේ නැති සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය වගේ ප්‍රතිරෝධ, ඒකාන්තතාව වගේ ඒවා කරකැවෙන්න පටන් ගන්නවා. මේක මනසේ මුළු මනසම නෙමෙයි මේ. මේ තමයි ප්‍රශ්නේ. සමහර ඇත්තන් හිතුව මේ තමයි සමස්ත මනස. දැන් මුළු මනසම එකඟ වෙලා, මුළු මනසම සතුටටපත් වෙලා, ප්‍රීතියටපත් වෙලා, සැහැල්ලුවටපත් වෙලා, දැන් ප්‍රශ්නයක් නෑ. දැන් මේ මනසේ පුංචි කොටසක්. පුංචි කොටසක්. සමස්ත මනස නෙවෙයි. කොහොම හරි මේ ටික වෙන්න ඥාන දර්ශනයක් ඕනේ. ඔය ටික හොම් වෙනවා. ඥාන දර්ශනේ ඕනේ ඉන් එහා ටික. දැන් මෙතෙක් අර අත ගහපු නැති පැත්තක් තියෙනවනේ මනසේ. අන්න ඒ ටික හඳුනගන්න තමයි ඥාන දර්ශනිය. කොහොම හරි හිතවතුනි මේ ඥාන දර්ශනේ කියන වචනේ යෙදෙන විට මහා බරපතල හැඟීමක් නෙන්නේ හිතට. මහා විශේෂ ඥානය, විශේෂ බුද්ධිය, මහා දැනුමක්. සාමාන්‍ය කෙනෙකුට අමාරුයි. අපි දන්නවා මදි. අපිට දහම් දැනුම නැහැ. තව ඉගෙන ගන්න ඕනේ. අර කාරණා දන්නේ නැහැ, මේ කාරණා දන්නේ නැහැ. පාලි දන්නේ නැහැ, අභිධර්මයේ දන්නේ නැහැ, සූත්‍ර දන්නේ නැහැ, ධම්මපදයේ දන්නේ නැහැ, අටුවා දන්නේ නැහැ. මේ විදිහට විසුද්ධි මාර්ගයේ කියවලා නැහැ. මේම අධෛර්යමත් වෙන සිතිවිලි තමයි වැඩිපුර එන්නේ. හිතවතුනි ඥාන දර්ශනේ කියන්නේ ගැඹුරු දෙයක්. නමුත් ඒට ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔය කියපු මෙලෝ දෙයක් ඕනේ. භාෂා දැනුමක්වත් ලොකුවට ඕනේ. අනිත් විචයන් පිළිබඳ දැනුම අවශ්‍යම නැහැ. තිබුණට කමක් නැහැ. නමුත් ඕනේ නැහැ. මෙහෙම කියන විට සමහර කෙනෙක්ගේ හිතේ ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා ඒ ගැටලු ඔහි තිබුණාවේ. ඒවා සමහරට භාවනායෙන්ම විසඳෙයි. ඒවා ප්‍රශ්න කරගන්න එපා. ඒවා ප්‍රශ්න විදියට තිබුණාවේ ප්‍රශ්නයක් කරගන්න නැතුව. දැනට කියන්නේ මේ සඳහා ගොඩ ගහගත්ත කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒකන ගොඩ ගහගන්න උපකල්පන, සංකල්ප, තර්ක විතර්ක, අදහස්, න්‍යායන්, අනුමානයන් මේ ගොඩ ගහ ගන්නවා කියන්නේ. මේ ගොඩ ගහගත්ත කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඥාන දර්ශනෙට. ඒ පිළිබඳ උදාහරණ එමටයි. එක උදාහරණකින් අපි භාවනාවට එමු. මේ දේශනය අවසන් කරලා මේ උදාහරණය හමු වෙන්නේ ත්‍රිපිටකේ, සූත්‍ර පිටකේ, කුද්දක නිකායේ තේරි ගාථාවල. තේරි ගාථා කියන්නේ තෙරණියන් තමන්ගේ අත්දැකීම් පිළිබඳ කළ නැත්තම් කියු පුංචි කතන්දර. තමට ඒක කවි වෙන්න පුළුවන්, ගාත වෙන්න පුළුවන්, ගාත විදියට තමයි තියෙන්නේ. විවිධ කාරණා තියෙනවා, විවිධ තෙරණිය. එතන මේ තෙරණියක් කියවහම දැන් මේ රහත් තෙරණිය. නොරහත් නෙමෙයි, රහත් තෙරණියන් කතන්දර. මේ තේර ගාතක් තියෙනවා. ඒ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ තේර ගාථා තියෙද්දි තේරි ගාථාවක් කියන්නේ. ඒ කියන්නේ යන්නේ හේතුවක් ඇතුව. සාමාන්‍ය අදහසක් තියෙනවා මේ මේ පිරිමි පක්ෂයේ බුද්ධිමත් කියලා. ඒක එදත් තියෙනවා අදත් තියෙනවා පිරිමි පක්ෂයේ බුද්ධිමත් සාපේක්ෂ වශයෙන් කාන්තා පක්ෂයේ ටිකක් බුද්ධිය අඩුයි කියන කාරණය. මේ පිරිමයයි කියනවට වැඩිය මාට අහත ලැබිලා තියෙන්නේ කාන්තාවන්ගේම කටහඬින්. කාන්තා මුවින්ම තමයි වැඩිපුර මට අහන්න ලැබිලා තියෙන්නේ අපි මොඩයි කියලා. එහෙනම් අනිත් අය එහෙම කිව්වට කමක් නැහැ නේ එහෙනම්. තමන්ම කියා ගන්නවා නම් මොඩයි කියලා අනිත් අය කිව්වට කමක් නැහැ නේ. එසයි ඒක රණ්ඩු වෙන්න කාරණයක් නෙමෙයි තව කෙනෙක් එහෙම කිව්වා කියලා. ඉතින් අදත් එහෙමයි එදත් එහෙමයි. කවදත් එහෙමයි පෙරදිගත් එහෙමයි බටහිරත් එහෙමයි. කාන්තා විමුක්ති ගැන කතා කරන බටහිර මේත් කතා කරනවා. බටහිර ගත්තත් මේ අදහස එක්ක එලිපිටම තියෙනව නැත්නම් හැංගිලා තියෙනවා. මේ කාන්තා මනස්වලම පිරිමි මනස් පැත්තකින් තියන්න කාන්තා ඔළුවලම මේ අදහස තියෙනවා. ඒ නිසයි මේ තේරි ගාතාවක් තේරි කතන්දරයක් මෙතෙන්ට ගන්නේ. එක්තරා තෙරණියක් ඒ රහත් තෙරණියක් තමන්ගේ ජීවිත කතාව කවි හතරකින් පහකින් විතර කියනවා. මතක හැටියට පහකින් විතර කියනවා. එතුමිය කියනවා එතුමියගේ සම්පුර්ෂය නැති වුණා. දරුවනොත් නැති වුණා. දෙමව්පියොත් නැති වුණා. නෑදෑයොත් නැති වුණා. ඉන්න ගෙදරත් නැති වුණා. ජීවත් වෙන්න ක්‍රමයකුත් නැති වුණා. දැන් පෙරදිග ඉන්දියානු එදා කාන්තාවගේ තත්වේ නෙමෙයි. රුගත්කමක් නෑ. කාන්තාවන් ඉගෙන ගත්තේ නෑ. ඉගෙනගත් කාන්තාවන් හිටියා. ස්වල්පයක් නමුත් බහුතරේ ඉගෙන ගත්තේ නැහැ. හැකියාවක් නැහැ. මොනවත් නැහැ. සෑම් පුරුෂයත් මැරුණා. දරුවනුත් මැරුණා. දෙමව්පියනුත් මැරුණා. නෑදෑයනුත් නැහැ. ඉන්න ගේකුත් නැහැ. ගෙදරත් නැතුව. මහපාරේ. තමන්ගේ කියලා තිබ්බේ හැරමිටියයි මැටි පාත්‍රයකුයි විතරයි. පාත්‍රය කියන එක ඉන්දියාවේ හිඟා කන්න කවදත් පාවිච්චි කරපු දේ. ඉතින් මේ මැටි පාත්‍රය මැටි වළඳක් අඩි වළඳක් වගේ දෙයකුයි මේ වයස නිසා යන්න මේ හැරමිටියකුයි සමහරට බල්ලෝ එහෙම එලවන්න උනොත් අවුරුදු 7ක් මෙහෙම ඉඟා කෑවා කියලා. දවසක් දෙකක් නෙමෙයි අවුරුදු 7ක් හරියට හම්බුන්නේ නැහැ කන්න. ඉඟා කෑවට එහෙම හම්බුන්නේ නැහැ. ඉතින් එහෙම දෙන්නත් බැරුව ඇතිනේ රටක් දුප්පත් නම් එහෙම දෙන්න බෑ. ඉතින් බඩගින්නේ හරියම දුර්වල වෙヒටියේ මෙම යනකොට දැක්කා දානි හොඳට ලැබෙන කෙනෙක්ව දැක්කා. කන්න හොඳට හම්බෙන කෙනෙක්ව දැක්කා. දැකලා අනේ මටත් ඒ කෙනා ළඟ ඉන්න ලැබුණොත් කන්න හම්බ වෙයි කියලා හිතලා ඒ කෙනා ළඟට ගිහිල්ලා කිව්වා මාවත් තියාගන්න ඔබ ළඟ. එතකොට ඒ කෙනා හා කියලා පිලිගත්තා. මේ කවුරු ළඟටද ගියේ? පටාචාරා තෙරණිය ළඟට. පටාචාරා තෙරණිය රහත් වෙලා. එතුමියත් මේ තත්ත්වේ තමයි හිටියේ කලින්නේ. දැන් මෙතුමිය රහත් වෙලා පින්ඩපාත වඩිනකොට දානි බෙදෙනවා. මේ වයසකම්ම දැක්කා. දැන් Tamanට අවුරුදු 7ක් ඉඟා කෑවට මොනවත් හම්බ වෙන්නේ. හැබැයි මෙතුමියට කන්න හම්බෙනවා දානි. දැකලා මේ බඩගින්න ඉවසන්ට බැරුව දුප්පත්කම දිලිඳුකම ඉවසන්ට බැරුව අනේ මෙතුමිය ළඟ හිටියොත් මට කන්ට ලැබෙයි කියලා ඊළඟව මාවත් ඔබ ළඟට ගන්න. පටාචාරා තෙරණිය කරුණාවෙන් ආදරෙන් ඇය මහාන කළා. මහාන කළා. වයසක අම්ම කෙනෙක්. මහාන කරලා කමටහනක් දුන්නා භාවනා කරන්න. ඉතින් මෙතුමිය කියනවා ඒ කමටහන වැඩි කාලයක් වඩන්න උන්නේ. ඊටාම ඉක්මනින් විද්‍යාවන් තුනම හොඳටම දැනගත්තා කියලා. ත්‍රිවිද්‍යා, තේ විද්‍යා. දැන් මේ අම්මා මෙලෝ භාෂාවක් දන්නේ නැති කෙනෙක්. කිසිම පාසලකට ගියේ නැහැ. ගිහිල්ලා නැහැ. දැනුමක් නැහැ. කණ්ඩත් නැහැ. හරියට අඳින්නවත් නැහැ. නිරෝගීකමකුත් නැහැ. ධර්මයේ කියලා මෙලෝ දෙයක් දන්නේ නැහැ. දන්න එකම දේ අර පටාචාරා තෙරණිය දුන්නු කමටහන පමණයි. ඒ කමටහන වැඩුවහම වැඩි කාලයක් යන්න කලින් මේ විද්‍යාවන් තුනම ඒ පරතරයට ගියා සංසාරෙන් නිදහස් වුණා කියලා එතුමිය කියන. ද විද්‍යාවන් තුන මොනවද කිව්වහම ද අද ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි. ද ඔය තුනේ අපිට අද තියෙන විද්‍යාවන් අපි දන්නවා කියලා හිතන ඕනේ ළමේ උසස් පෙළ කරන විද්‍යා විෂයන් කරන දරුවෙක්ගෙන් ඇහුවොත් මේක තමයි අභිමාණයෙන් ආඩම්බරයෙන් කියන්නේ. නෑ මේ ඒ කාරණා නෙමෙයි. මෙතන ත්‍රිවිද්‍යා කියන්නේ තමන්ගේ අතීතය. රහසක් නෙමෙයි තමන්ට. තමන්ගේ අතීතය තමන්ට රහසක් නෙමෙයි. ඒ විද්‍යාව අතීතයේ පිළිබඳ විද්‍යාව තමන්ගේ සංසාර පුරා වෘතය පිළිබඳ විද්‍යාව. පුබ්බේ නිවාසානුස්සති ඥානි. ඊළඟට මේ ඇහැට පේන දේ විනිවිද නොපෙනෙන දේ දකින්න පුළුවන් දිවස. දෙවෙනි විද්‍යාව. තුන්වෙනි විද්‍යාව තමා ආශ්‍රවයන් නැහැයි කියලා තමන් පිළිබඳව තමන්ට ඇතිවෙන දැනීම. තමන්ට ආශ්‍රව නැහැ. තිබ්බ ආශ්‍රව සියල්ල ක්ෂය කළා කියන ඒ ආසවක්ඛේ ඥානි. ඉතර බලන්න මොනව දැනගෙනද? මොන දැනුමක් තිබිලාද? මොනවද ගොඩ ගහගත්ත? මොනවද උදා වුනේ? කිසි දෙයක් නෑ. ඒ වයසක ආච්චි අම්මගෙන් ඇහුවනම් චතුරාර්ය සත්‍ය දන්නවද? මේව දන්නවද? මහාන වෙන්න කලින් නෑ. එහෙනම් මොනවත් කරගන්න බැරි වෙනවා. ඔය ටික ඉගෙනගෙන ඉන්න කිව්වනම් මොනවත් කරගන්න බැරි. මෙතන අවශ්‍ය වෙන්නේ පළල් දැක්මක්. පළල් දැක්මක් නොදන්නා බව දැන ගැනීමක් සහ දන්නා දේ වැඩක් නැහැ කියලා තේරුම් ගැනීම. මේ වැඩේට වැඩක් නැහැ. මෙතෙන්ට පළක් නැහැ. වෙන දේවල් වලට වැඩ වෙන්න පුළුවන් මෙලොව ජීවිතේට. නමුත් මේ කාර්යයේදී ඒ සියල්ල අවලංගු කරස් අවශ්‍ය වෙන්නේ ඥාන දර්ශනය. විවෘත වීම, වැඩි වැඩියෙන් ආලෝකයේ වැටෙන්න සැලැස්වීම හා ඇස්වාගෙන හිටියත් බෑනේ. හොඳටම එළිය වැටලා ඇස්වාගෙන හිටියම මෙලෝදයක් පේන්නේ නෑනේ. ඒක බලන්න ඕන. බැලුවොත් තමයි දර්ශනය ඇති වෙන්නේ. බැලුවේ නැත්තම් කිසි දෙයක් දර්ශනය වෙන්නේ නෑ. ආලෝකයේ අවශ්‍යයි බලන්ටත්තු. හොඳයි හිතවතුනි, ඒ කාරණා දකිමින් අපි ටික වෙලාවක් ඒ ගැන භාවනා නියෝගී වෙමු. මේ අප තුළ තියෙන්නේ මොනවද? දර්ශනයත් අපි හොයන්නේ දැනුමත්. එකතු කරගන්නේ දැනුමක්. දර්ශනය එකතු කරගන්න බෑ. දර්ශනය මේ මොහොතේ තියෙන දෙය. ඒ නිසයි කිව්වේ නැන දසුනට තත්පරය. පැයක් කිව්වනම් දැනුමට. ඒ පැය ඇතුලේ අපි ගොඩ මිනිත්තු මිනිත්තු දැනුම ගොඩ ගන්නවනේ. නෑ. මොහොතයි තත්පරයයි. ඒ ගැන අපි ටිකක් මේ මොහොත ගැන, මේ මොහොතේ අප කවුද, අප තුල තියෙන්නේ මොනවද, අප හොයන්නේ මොනවද, අපට අවශ්‍ය මොනවද, ඒ ගැන අපි නිහඬව භවනානියෝගී වෙමු. අපත් සමගම අප සාවධාන වෙමු.
විනිශ්චයන්ට හා නිගමනවලට මනතරං ඉක්මනින් එනවද? හරි තේරුණා දන්නවා කියා ඒ ලක්ෂණය පටු භවයේ හැටි පටු හිතක භාවනාවෙන් මේ තත්ත්වේ වෙනසක් වෙන බව පෙනෙනවද දකින්න පුළුවන්ද? විලි අදහස් සංකල්ප උපකල්පන තර්ක විතර්ක ගොඩ ගැහෙන හැටි කන්දක් වගේ ගොඩ ගැහෙන හැටි ඒ නිසා දන්නවා කියන නැගීම ඇති වෙන හැටි සහ දැකීම ඒ කිසි දෙයක් මත නොරඳන මේ මොහොතේ බැලීම අවධානයෙන් බැලීම නිසාම ඇතිවන වැටහීමක් අවශ්‍ය ආලෝකමත් බැලීමක් ප්‍රභාස්වර බැලීමක් දර්ශනය වන්නේ එවිටයි. ඒ දැක්මත් සමග හිතවතුනේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, වැටහීමක් තිබෙනවා නම් එළි දක්වන්න, ප්‍රකාශ කරන්න. මේ ඒ සඳහා අවස්ථාව.
අවසරයි ගුරුතුමනි. මට පහුගිය දවස්වල මේ භාවනා කරනකොට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තම අද සාකච්ඡා කර දෙයක් නම් ඒක අදාළ නැහැ. මට ඒක ගැන අහන්න පුළුවන් නේද?
අහමු.
මේක ආත්මය ගැන ප්‍රශ්නයක්. සියල්ලම වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන දේවල්ම තමයි මම අපි ආත්ම කරගෙන ඉන්නේ. ලෙඩ වෙනවා, මැරෙනවා, සමහර විට අපිත් එක්ක අමනාප වෙනවා, එහෙම නැත්නම් කැඩෙනවා, හොරු ගන්නවා, නැති වෙනවා. මේ ඔක්කොමත් එක්කම තමයි අපි දේවල් පුද්ගලයන්ව ආත්ම කරගෙන ඉන්නේ. අපි ආදරය කරන්නේ ආත්ම කරගන්නේ ඒ විදිහට. ඉතින් එහෙම ආත්ම කරගත්ත කෙනෙක් මැරුණොත්, එහෙම නැත්නම් නැති වුණොත්, හොරු ගත්තොත් අපි ඒකට ඒ වෙනත් රිප්ලේස්මන්ට් එකක් අත්‍යවශ්‍ය නම් අර ගන්නවා. හොරු ගත්තොත් ඒකට වෙන දෙයක් ගන්නවා. හැබැයි ඒක මයිගාව තියෙනකල් මගේ කරගෙන ඒක මම පාවිච්චි කරන්නේ. තව කවුරුහරි ආනවන පාවිච්චි ගන්න වෙන මගෙන් අවතර වෙ ගන්න ඕනේ. ඉතින් එතකොට මට තේරෙන්නේ මම ආත්ම කරගෙන ඉන්නේ කියලා. හැබැයි ඒක විනාශ වුණොත්, කැඩුණොත්, බිඳුණොත්, තරහ වුණොත්, මැරුණොත් මම ඒක වෙනුවට වෙනින්දු ක්‍රමවේදයක් කරගන්නවා. ඉතින් මේ අපි කතා කරන භාෂාවේ විදිහේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. වෙනස් වීම නිසා අපි නොසිතන ආකාරයට වෙනස් විය හැකි නිසා ඒක ආත්ම කරගන්න බෑ කියලා කියන එක මට තේරෙන්නේ නෑ ගුරුතුමනි. මොකද මම එහෙම දේවල් තමයි ආත්ම කරගෙන ඉන්නේ. ඔබතුමාගේ පහුගිය දේශනාවේදී මට එකක් ඒ වගේ දෙයක් තේරුණා. හැබැයි මම ආත්ම කරගෙන තියෙන ඒ වගේ දේවල්. ඉතින් හැබැයි ඒක වෙනස් වුණොත් මම ඒ වෙනුවට උපකල්පනයක් කරගන්නවා. වෙනින් දෙයක් කරගන්නවා. මේක මට පැහැදිලි නෑ. මට පහදලා දෙන්න නම් බොහොම පිං.
ඔබතුමා ඇහු ප්‍රශ්නෙට මම හිතන්නේ ඔබතුමාම උත්තර දුන්නා. මුලින්ම උත්තර දීලා තමයි දෙවෙනියට ප්‍රශ්නේ ඇහුවේ. මේ ඔබතුමාගේ ප්‍රශ්නේ නේ උත්තරේ තියෙනවා මුලින්. කොහොම හරි මේ ගැද දේශනෙට සම්බන්ධ කළොත් ආත්ම කරගන්නවා කියන්නේ මගේ කරගන්නවා තමන්ගේ කියලා හිතන එකනේ. එතන සිතිවිල්ලක් තමයි ආත්ම කියන්නේ. එහෙම නැතුව නීතියක්වත් ලනෝකින් බඳ ගැනීමක්වත් එහෙම දෙයකට නෙමෙයි ආත්ම කරගන්නවා කියන්නේ තමන්ගේ කියලා හිතනවා. එච්චරයි. ඉතින් තමන්ගේ කියලා හිතුවහම එය තමන් බවට පත් වෙනවා. මමයි එයයි එකක් බවට පත් වෙනවා. ඕනෑම දෙයක් මගේ කියලා හිතුවහම මමයි ඒ දෙයයි එකක් බවට පත් වෙනවා. ඒට මොනවා හරි වුණාම ඒක මට වුණා වගේ. එයා ලෙඩ වුණාම මන් ලෙඩ වුණා වගේ දුකයි. එයාට කරදරයක් වුණා මට කරදරයක් වුණා වගේ. මේ තමයි ආත්ම කියන කතන්දරේ ඇති. ඒක දැන් මෙතන මේ ආත්ම කරගන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. ආත්ම කරගන්න දේවල් මගේ කරගන්න පුළුවන්. හැබැයි මට ඕන විදිහට ඒවා තියාගන්න බෑ. එතනයි එතනයි කතන්දරේ. මේ ඔය දර්ශනේ කියන්නේ ඒ කාර්යය. ඒව දිහා බැලුවහම තමයි ඒක පේන්නේ. දෙකක් පේනවා. එකක් තමයි මගේ කරගත්ත ගමන්ම ඒ දෙය මට ඕන විදිහට තියෙන්න ඕනේ කියන හැඟීම. අපි දිහා බැලුවාම ඔන්න පේන කාරණේ. හැම දෙයක් ගැන මෙහෙම හිතන්නේ නැහැ. රට මගේ කරගත්තොත් ඒ රටේ වෙන්න ඕනේ මට ඕන දේවල් තමයි. ගෙදර මගේ ආත්ම කරගත්තොත් ඒ ගේ ඇතුලේ වෙන්න ඕනේ නොවෙන්න ඕනේ මට ඕනේ පාදේවල් තමයි. හැබැයි වෙන රටක් මගේ කරගත්තේ නැත්නම් ඒ රටට ඕන එකක් වුණාට තමයි ඒ රට සම්පූර්ණයෙන්ම උදට යට වෙලා ගියත් තමයි. ආත්ම කරගැනිල්ලේ ඊළඟට එන පියවර තමයි එයා මට ඕන විදිහට තියෙන්න ඕන. වෙන කාටවත් නෙවෙයි මට ඕන විදිහට. මට ඕන දෙයක් තියෙන්නේ. තියාගන්න බෑ. තප්පරයකට දෙයකට පුංචි කොටසක් මට ඕන විදිහට තියෙයි. හැබැයි සමස්තය තප්පරයක් තියෙන්නේ නැහැ. එක දෙයක් දිගටම තියෙන්නේ නැහැ මට ඕන විදිහට. මේ දෙපැත්තෙම ආත්ම කරගත්ත කෙනා ගුටි කනවා. ආත්ම කරගත්ත දේ තමන්ගේ කරගත්ත දේ සමස්තයක් සම්පූර්ණයෙන්ම එක මොහොතක්වත් මට ඕන විදිහට තියෙන්නේ. ඊළඟට එක පුංචි කොටසක් මට ඕන විදිහට තියෙන්න පුළුවන් මොහොතක් දෙකක්. ඒ පුංචි කොටසත් දිගටම මට ඕන විදිහට ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක විනාශ වීම වෙනම කතාවක්. විනාශ වෙන දේවල් තමයි තියෙන්නේ. හැබැයි ඒ මම ආත්ම කරගත්ත මොහොතේම ওই දෙපැත්තෙන් මෙයා කුටි කරා විඳිනවා. එතකොට Taman නිදහසුත් නැහැ. ඒ දේ නිදහසුත් නැහැ. ඒ කෙනා නිදහසුත් නැහැ. දෙන්නම ඉර වෙලා. ඉතින් ඒ කාරණේ තමයි මෙතන ආත්ම කරගන්න බෑ කියලා කියන්නේ. පුළුවන් පුළුවන් ඉන්නනේ කරගන්න. හැබැයි ඒක දිගටම තියාගන්න බෑ. සහ කිසියම් කාලයක් තියන් ඉන්නවද ඒ තාක් කලොත් විදවට
ගරු ආචාර්යතුමනි, මට දැනුණ දෙයක් තමයි ඔබතුමා අද සඳහන් කරපු ආකාරයට භාවනාව නිසා බාහිර ස්වરૂපයේ බාහිරින් තියෙන දේවල් හොඳට විද්‍යාත්මකලා හොඳ ගැඹුරු අධ්‍යයනයක් ලබා දෙන. ඒ ලබා දීම නිසා Taman නොදන්නා දේවල් දැනගැනීමට වැඩි ප්‍රවණතාවයක් දැනෙනවා. එතකොට Taman ඒගේ දැනුම වර්ධනය කරගන්න අතර විනිශ්චය කියන එක ඒ අනුව අඩු වෙනවද ඒ තමාට භාවනාව නිසා ලැබෙන පුළුල් පරාශය නිසා. එහෙමද වෙන්නේ ආචාර්යතුමනි?
භාවනා කරන හිත ඉගෙන ගන්න පුළුවන් හිත. මොනවායි හත්තක් වගේ බිම්මලක් වගේ ඒ උරා ගන්න පුළුවන්. නැත්තම් රොංචකක් වගේ උරා ගන්න පුළුවන්. ඒ භාවනා කරන්න කරන්න ඒ ස්වභාවය වැඩි වෙනවා. භාවනා කරන හිතට තමයි ඉගෙන ගන්න පුළුවන්. අනිත් භාවනා නොකරන හිතටදීෙන් දැනෙන්න පටන් ගන්නවා, තේන්න පටන් ගන්නවා, ඇහෙන්න පටන් ගන්නවා, හිතෙන්නත් පටන් ගන්නවා. ඒ නිසා ඒකට බාධාවක් නෙමෙයි, ඒක උදව්වක්. හැබැයි ඒ බාධාවක් කරගන්න පුළුවන්. මොකද භාවනාවේදී ඒ හැකියාව ලැබුණාම ඒ හැකියාව ඒ අනවශ්‍ය දේවල් ඉගෙන ගන්නයි ඒව හදාරන්නයි, ඒව විශ්ලේෂණය කරන්නයි, විග්‍රහ කරන්නයි ගියාම ලෞකික ප්‍රයෝජනයක් ගන්න. ඉතින් එය එක්තරා විදිහකට භවනාව අවබෝධා කිරීමක් වෙන්නත් පුළුවන්. ලෞකික මේ ගැන අවබෝධයක් තියෙනවා නම් ඒ හැකියාව ලැබෙන බවත්, ඒ නිසා අලුතෙන් කාරණා අලුත් විශ්වයක් පේන්න පටන් ගන්නවා. ඒ දැනෙන්න අර මුලින් කියපු කාරණේ තමයි තේරෙන්නේ. අපි දන්නේ නැහැ. වැඩි වැඩියෙන් දැනගන්න තේරෙන කාරණේ තමයි දන්නේ කියන්නේ. ඒ නිසා නිගමනයකට එන්න බැරි වෙනවා. උදාහරණයක් එක පාටක් නම් තේින්නේ ආ කලුයි කියන්න පුළුවන්. සුදුයි කියන්නත් පුළුවන්. එකයි නම්. හැබැයි හොඳට බලනකොට පේනවා එතන තව වර්ණ තියෙනවා. දෙකක් පේනකොට කියන්න බෑ සුදුයි කියලා හෝ කලුයි කියලා. ඒක කියනවනම් සුදු හා කලු. එහෙම කියන එක තේරුමක් මොනවත්ම කියාගන්න බැහැ. වැඩි වැඩියෙන් පේන්න කිසිම නිගමනයකට එන්න බැහැ කියන කාරණේ තියෙනවා. මෙතන තියෙන නොනවතින දැක්මක්, ප්‍රවාහයක් වගේ නොනවතින දැකීමක් ඥාන දර්ශනය කියන්නේ. ඒ දැකීම මිස නිගමන නෑ. නිගමනයක නවතින. ඒතර ඇස් වහගන්නවා දැන්. හරි, මේමයි කියන්නේ. මෙතන ඇස්වා ගැනීමක් නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා වගේ විනිශ්චයක දෙන්නේ නැහැ, එන්න බෑ. එහෙම වැරදි වැරදි කියන පවක් නෙවෙයි, මොඩකම. විනිශ්චයක දෙන්නේ මොඩකම. පටු වීම. මෙච්චර පළල් දර්ශනයක් දැකලා මොකටද පටු වෙන්නේ? පටු වෙන්න බෑ ඊට පස්සේ. ඉතින්ේකට පරස්පර කාරණා දෙක තුනක් පේනකොට කොහොමද නිගමනයකට එන්නේ? ඒකාන්ත මෙහෙමමයි කියන්න බෑ. කිසිම දෙයක් ගැන. ඉතින් ඒ නිසා තමයි ඔය ඥාන දර්ශනය ගැන විස්තර කරනකොට, අපි ඒ ගැන පසුව කතා කරලා විස්තර කරනකොට මේ තියෙනවා කියන්නත් බෑ නෑ කියන්න. ඇත නැත කියන දෙකටම එන්නේ කියන්න බැරි වෙනවා. තියෙනවා කියන්නත් බෑ නෑ කියන්න. මෙතන ඇතිවීමකුත් වෙනවා නැතිවීමකුත්. ඇතිවීමක් නම් හට ගැනීමක් තියෙනකොට නෑ කියන්න බෑ. ඊළා නැති වෙනවා. ඊළා ඒකම් වෙනවා නැති වෙනවා. නැති වෙනකොට කොහොමද තියෙනවා කියන්නේ? එකක් විතරක් දැකලා නැවතුවාම ಅಂತ කියන්න පුළුවන්. නැතිවීම පමණක් දැකලා අස්වා ගත්තාම කියන්න පුළුවන් නෑ, නැත කියලා. එතකොට ඉපදීම හට ගැනීම පමණක් දැකලා අස්වා ගත්තාම ඔන්න ඒ නිගමනයකටනවා තියෙනවා කියන්නේ. හැබැයි නිරන්තරයෙන්ම මේ දැකීමේ ප්‍රවාහය පේනවා. ඇති නැති ඇති නැති ඇති නැති ඇති නැති ඇති නැති. ඒක මොනවද කියන්නේ?
ඒ අවස්ථාව වෙනකොට ආචාර්යතුමනේ, එතකොට මේ අනවශ්‍ය තර්කවලට දාර්ශනික න්‍යායන් වලට තව කෙනෙකුට විරුද්ධව යම් දෙයක් තව කෙනෙක් කියනකොට විරුද්ධව කතා කිරීම වගේ දෙවලින් ඉබේටම වැළකෙනවා නේද ආචාර්යතුමා?
ඔව්, අනිවාර්යයෙන්ම. ඒවා නිෂ්ඵලයි කියන එක තේරෙනවනේ. මේක මේ බොරුවක්, මුසාවාද. මුසාවාදා කියන එක අපි එක්තරා මට්ටමකින් ඔය අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. හැබැයි ඔය මට්ටමට එනකොට තේරෙනවා මොනවා කිව්වත් මුසාවාදයක් කියලා. ඒ මොනවා කිව්වත් ඒක බොරුවක්. ඒ නිසා බොහෝ විට නිහඬව ඉන්න. කියනවා නම් ඒක බොහොම තේරුම් බේරුම් කරලා මේ පොඩි රාමුවක් හදලා තමයි කියන්නේ සිදුවීමක් ගැන. සිදුවීමක් ගැන කතා කරන්න පුළුවන්. වක්කර සිදුවීමක් ගැන කියන්න පුළුවන්. පුද්ගලය ගැන කතා කරන්න බෑ. සිදුවීමක් කියන්න පුළුවන්. මෙහෙම වුණා. බැන්න කියන්න. ආවල් කෙනා බැන්න. ඒ කියන්න පුළුවන්. නැත්තම් ප්‍රශංසා කළා. දන් දුන්නා. තියෙන දෙයක් උදුරගත්තා. ඒ සිදුවීමක් කියන්න පුළුවන්. Taman දැක්කන කියන්න පුළුවන්. එහුණා නම් ඒච්ච දෙය කියන්නත් පුළුවන්. මේ පුච්චලේ ගැන කියන්න බෑ. මොකද අපිට කියන්න බෑ එයා හොරේ, මිනිමරුවේ, ත්‍යාගශීලී කෙනෙක්, නොමසුරු කෙනෙක්, ඒවා කියන්න බෑ. එහෙම කිව්වොත් ඔන්න අපි නිගමනයකට පුද්ගලයා ගැන එක සිදුවීමක්. නෑ යාළඟ තව ලක්ෂණ තියෙනවා. බොහෝ ලක්ෂණ තියෙනවා. ඒ නිසා ඒ ඔබතුමා කිව්වා වගේ තර්ක විතර්ක දර්ශන වලට යන්න බෑ. දාර්ශනික වෙන්න බෑ. මේ බේන්න බෑ. හැබැයි කතා කරන ඒක නිහඬ වීම බොහෝ විට නිහඬ වෙනවා. නිහඬ වෙන්නේ මේ ඒක බොරු කියන්නේ කියවෙන්නේ බොරු කියන එක දන්නවා ඒ පුද්ගලයන් ගැන කතා කරද්දී කියන. ඒ සිදුවීම් ගැන කියන්න පුළුවන්. සිදුවීම් ගැන කතා කරනවා පුද්ගලයන් ගැන කතා කරනවා.
බොහොම කින් ආචාර්යතුමනි.
අවසරයි සර්. තමා ගැන හොයන්න පටන් ගත්තාම අවබෝධන කාරණයක් තමයි බොහෝ දේවල් අනුන්ගෙන් ගත්ත දේවල් කියලා. ඒ කියන්නේ පරිසරයෙන්, සමහර පොතපතෙන්, භාෂාවෙන්, ගුරුරුන්ගෙන්. දිගටම තමුන් ගැන හොයන්න පටන් ගත්තාම තමාට කියලා දෙයක් නැහැ කියලා හිතෙන ඔක්කොම මේ අනුන්ගෙන් එකතු කරගත්ත පේන නොපෙන දේවල් තමයි දැනෙන්නේ. එය දැකීම ඥාන දර්ශනයේ කොටසක් විදියට දකින්න පුළුවන්.
ඥාන දර්ශනයේ තමයි මේ දැකීම ඇති වෙන්නේ. ඒ කියන්නේ ඥාන දර්ශනය කියන්නේ 아무 දෙයක් නෙමෙයි. මේ ඇති ස්වභාවය දැකීම. මේ යථාර්ථය පෙනීමනේ. ඉතින් යථාර්ථයේ කුමක්ද ඔබතුමා කිව්ව කාරණේ තමයි. මේ ඔක්කොම පිරුවට. يعني කුලියට ගත්ත දේවල්. හොඳට බැලුවොත් හැම දෙයක් දැන් ඉන්න ඇඳුමත් එහෙමයි. කොහෙන් හරි කඩේකින් ගත්ත දෙයක්. පළඳගෙන ඉන්න සපත්තු සෙරෙප්පුත් එහෙමයි. කන කෑමත් එහෙමයි. ඊළඟට මේ ශරීරේ ගන්න හුස්මත් එහෙමයි. මේවන් බලන් බලන් ගියොත් කිසි දෙයක් ඉතුරු වෙන අන්තිමේ ශරීරයත් එහෙමයි. මේකත් කොහෙන් හරි ගත් එකක්. ඒකත් මම හදපු දෙයක් නෙමෙයි ශරීරේ. ඒ හැදුණු හැටි අපි දන්නෝනේ කොහොමද කියලා. ඒකට ඒක එතන මම හිතියේ නෑ ශරීරය හැදෙන තැන. ඊළඟට මනස ගත්තත් ඒක. අධ්‍යාපනයේ දැනුම ගත්තත් ඒක. විදීම් ගත්තත් මෙතන සියල්ලම ණයට ගත්ත දේවල් ආපහු දෙන්න පොරොන්දු වෙලා ගත්ත දේවල් ඒවත් තියෙනවා. ආපහු දෙන්න පොරොන්දු වෙලා ගත්ත දේවල් භෞතික දේවල් සියල්ලම ගන්න ආපහු දෙන්න පුරුදු වෙලා. හුස්ම පව. ඒ නිසා තමයි ඊළඟ හුස්ම ගන්න ඕන නම් ගත්ත හුස්ම දෙන්න ඕන. ඒ නයි ගෙව්වොත් විතරයි ඊළඟ හුස්ම අපිට හම්බ වෙන්නේ. එහෙම නැත්නම් දෙන්නේ. වෙන හුස්මක් ඇතුලේ තියාන ආයෙ හුස්ම ගන්න බෑ. මේ හුස්ම පිට කළොත් තමයි. එතකොට හුස්මෙන් පටන් ගත්තාම අනිත් හැම දෙයක් මේ වගේ. දැන් කෙනෙක් හිතන ආහාරය කෑවක්ම අපි යමක් දෙන්න ඕනේ ශක්තිය දෙන්න ඕනේ. ශක්තිය නොදී කකා ඉන්න බෑ කෙනෙකුට දිගට මෙහෙම හිටියොත් එයාට වැඩිපුර කකා ඉන්න බැරි වෙනවා. ක්‍රියාකාරීත්වය ව්‍යායාමයක් ඒ මොනවත් නොකර ඔය කකා ඉන්න ගියොත් එහෙම පුළුවන් එක දවසක් එක කාලයක් ඊට පස්සේ මොනවත් කරන්න බැරි පැත්තකට. ශරීරයත් ඉල්ලගත් එකක් දෙන්න. දෙන පොරොන්දුව මත තමයි ඒ භෞතික හැම දෙයක්ම ඉල්ලගත්තේ. දෙන පොරොන්දුව මත ආපහු. හැබැයි ඒ ගිවිසුම් අපිට මතක නෑද? මතක නෑනේ. කාලයක් යනකොට අමතක වෙනවා. ඒක හිතනවා මේක මගේ. හැබැයි ඒ දීපු කෙනාට අමතක නෑ. අප කාගෙන් හරි ඉල්ලගත්ත කෙනාට ඒක අමතක නෑ. එයා හරියට ලියන් තියෙන අවල් දවසේ මේක ආපහු ගන්න ඕනේ කියලා. ඉතින් ආයි දවසාම ගන්න. ඒත් අපි කියන නෑ නෑ මේක මගේ හිම දෙන්න බෑ. මෙයා මගේ යාව දෙන්න බෑ. ඒ කතන්දර අපි මොන තරම් කිව්වත් ඒ හිමි අහන්නේ නැහැ. අය හිමියෙක් ඉන්නවනේ. එයා ඒ වහන්නේ. එයා කැමැත්තෙන් දුන්නොත් කැමැත්තෙන් ගන්නවා. අකමැති නම් උදුරගෙන යනවා. ඉතින් මෙහෙම බැලුවොත් නම් නාම රූප දෙකම, ඒ කියන්නේ මනසයි කයයි මේ ඔක්කොම බැලුවාම මෙතන තියෙන්නේ බාහිර දේවල්. බාහිර දේවල්. බාහිර දේවල් අරගෙන පිටිවිල්ලක් අලව ගන්නවා මගේ කිය. මගේ කියන සිතිවිල්ලක් තියෙනවා. මෙතන තියෙන සිතිවිල්ලක් විතරයි. මම මගේ කිය. ඒ මම මගේ කියන දේවල් අරන් බැලුව සුබතුමා කිව්වා වගේ ඒ හැම දෙයක්ම කාලෙන් කාලෙට කාගෙන් හරි ඉල්ලගත්ත දේවල්. ගත්ත දේවල්. ඊයර වෙන කිසි දෙයක් නැහැ. නුළු ගෙඩියක් වගේ. ගල්ලෝල බැලුව සිවියෙන් සිවිය. අන්තිම සිවියත් ගැලෙව්වහම නුළු ගෙඩියක් නැහැ.
එතකොට එහෙම හිතනකොට මානේ වාගේ දේවල් ඒ කියන්නේ අනුංග මඩින එක ඩයිලුට් වෙලා ඒ කියන්නේ විස්වාද වෙලා එනවනේ නැති වෙලා යනවනේ දීබේම වාගේ ඒ අවබෝධය ලැබීමත් සමග එතකොට ලොකු සහනයක් ලැබෙනවා නේද අපි මේ මඩිනවනේ පටන් වෙලේ
මානේ ඇති වෙන්න බොහෝ කාරණා එකතු වෙනවා. ඉතින් මානේ ප්‍රබල ලක්ෂණ ටික අඩු වෙලා යනවා. මනින්ට බෑනේ. එයාට වැඩිය මං විශ්වාස කියන්න බෑ. මොකද එයාගෙන් මං ගත්ත දේවලුත් තියෙනවා. අපි දෙන්නම එක තේලා වෙන කාගෙන් නැත්නම් ණයට ගත්ත දේවලුත් තියෙනවා. එයා කියන්නේ ණයට ගත්ත දෙයක්. මම කියන්නේ ණයට ගත්ත දෙයක්. ඒක එයා මගෙන් ණයට ගත්ත දේවලුත් තියෙනවා. අපි දෙන්නම එක තේලා තව කාගෙන් හරි ණයට ගත්ත දේවලුත් තියෙනවා. ඒ හැමෝම දිහා බලවම ඔය ස්වභාවය තමයි පේන්නේ. ඔක්කොම ණය ගැතියෝ. ණයකාරී ඔක්කොම. නා අවසාන වශයෙන් මෙතන ණය හිමියෙක් නැහැ. කාටවත් කියන්න බෑ මම තමයි ණය හිමියෙක් කියලා. හැමෝම ණය ගැතියන් ණයකාරී. ඉතින් ඒක ණයකාරයන් අතර මොන මානයක්ද? මේ මානයක් හදාගන්න එක විහිළුවක්. ලොකු විහිළුවක්. විහිළුවකට වැඩි එක භයානක විහිළුවක් කියන්නේ හිනාවෙන්ට විහිළුවක් කියන්නේ හිනාවෙන්ට පුළුවන් දෙයක්. ඒක හිනාවෙන්ට බැරි අඬන්න ඇඬෙන විහිළුවක්. මානෙ. එන් බොහෝම මානෙ. මානෙ විවිධ පැති අඩු වෙලා යනවා. මේ කාරණේ පේන්න පේන්න අඩු වෙලා යනවා. මානෙ ඇති වෙන්න ඔය අහංකාරයක් බලපානවා. අහංකාරය එයා කොහෙන් හරි මම උසස් කියලා මම ටිකක් ලොක්කෙක් කියලා හිතන්න බලන මොන දෙයින් හරි. තියෙන දෙයින් හරි නැති දෙයින් හරි. දැන් දුප්පත් කෙනෙකුටත් මානිය ඇති වෙන්න පුළුවන්. ආ මම මට කිසි දෙයක්. මචං මට ප්‍රශ්නයක් නැහැ කියලා මානියක් හදාගන්න පුළුවන්. අපි හිතන මානිය ඉන්නේ විපෝසත් ඇටිතරයි කියලා නෑ. දුප්පත් මානියකුත් තියෙනවා. ඒ ඕනේ විදියට මානිය හදාගන්න. මම මට මානිය නැහැ කියලා මානියක් හදාගත්තා. ඒ මානිය නිසා අවසානයේම ගිලිහෙන සංයෝජන වලින් එකක් තමයි මානිය. අන්තිමටම ගිලිහෙන. අන්තිමටම ප්‍රහීන වෙන සංයෝජන බලන්න ඒකේ මානියක් තියෙනවා. ඒත් මානිය තියෙනවා. සිව් විදියට. ඔය ඔබතුමා කිව්වා අපි කතා කරපු මේ රළු මානියන් ඔක්කොම ගැලවිලා යනවා. මේ ඔය කාරණේ පේන්න පේන්න මේ ණයට ගත්ත දේවල් වලට මොන මානියක්ද? ඒක මානේ නෑ. ඒක පිස්සුවක්. ණයට ගත්ත දින්න හදනවනම් ඒක පිස්සුවක්. ඒ පිස්සුව හොඳ වෙන්න මානිය අඩු වෙලා යනවා. ඒ සම්පූර්ණයි.
ගොඩක් පින්සස්.
අවසරයි ගුරුතුමනි. අප මේ කාටත් මට පිළිගන්න පුළුවන් කාරණයක් තමයි මේ ගොඩක් වෙලාවට හුදකලාව නිහඬව සිටීමට අප කාටත් කාලයක් අවශ්‍යයි. එදිනෙදා ජීවිතයේදී එහෙම බොහෝතවල් අපි කියන්නේ එදිනෙදා ජීවිතයේ අනිත් අයත් එක්ක කටයුතු කරද්දී එහෙම මොහොතක් ලැබෙනවා ගොඩක් වෙලාවට අඩුයි. එහෙම අවස්ථාවලදී මේ මොහොත නිහඬව ඉවසීමෙන් දරා ගන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රශ්න කරදර මගහැර ගන්න පුළුවන් නේද? ඒක අනිත් විදිහට කිව්වොත් ඉවසීම තමයි උතුම්ම තපස කියලා අපිට කියන්න පුළුවන් නේද?
එහෙමයි. ඒක ඒ විදිහම තමයි. මේ ඉවසන්න මේ ලොකු වෙනම තැනක් අහවල් තැන මේ වගේ පරිසරයක් ඕනේ, මේ විදිහේ දිග කාලයක් ඕනේ කියන එක නම් එහෙම නැහැ. පුහුණු වෙන්න නම් ඉතින් ඒ ටිකක් අවශ්‍ය වෙයි. නමුත් ඉවසීම කියන එක එහෙම තැනකට වෙලාවකට ගොනු කරන්න බෑ. එහෙම නැයි ඉවසීමක්. ඉවසීමක් නොවේනේ. අවල් තැනදී නම් මට ඉවසන්න පුළුවන්. ඉතින්දී ඇවිල්ලා මට බනින්න, මෙතෙන්දී බයින්න බෑ, මෙතෙන්දී බැරිනොත් නම් මම මොනව කරයි කියන්නේ. එහෙම නැත්තම් මේ බදාද බයින්න, අඟහරුවාද බයින්න එපා, එහෙම කියන්න බෑ. ඒක ඉවසීම නෙවෙයිනේ. එතන ඒ අවශ්‍ය තැනදී ඒ අවකාශය නිර්මාණය කර ගැනීම අපේ දක්ෂතාවය. තැනදී ඉවසන්න ඕනේ තැනකදී ඉතින් මෙතන ඉවසන්න ඕනේ තැනක් කියන එක හඳුනා ගන්න ඕනේ. මෙතන රණ්ඩු වෙන්න, බැන ගන්න, ගහ ගන්න, තර්ක කරන්න, වාද කරන්න, හෙලා දකින්න නොවේ මේ ඉවසන්න ඕනේ. ඉවසන්න ඕනේ මොහොතක්. එය ඒ විදිහට හඳුනා ගැනීම ප්‍රඥාව තමයි. ඒක ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ දැන්ට සුදුසු නුවණ. ඉතින් මේ ඉවසන්න තැන. එය හරියට හඳුනාගත්තොත් ගොඩ කියන මහා සංසාරයක් තමන්ගේ අනුන්ගේ දික්වීම එතනින්ම නවත්ත ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය ඔබතුමා කිව්ව ඔය කාන්ති පරමන් තපෝති සික්ඛා මේ ඉවසීම තමයි උතුම්ම තපස්ස කියලා කියන්නේ. ඊට එහා යෝගී ජීවිතයක් බ්‍රහ්මචර්යාව නැහැ. ඉවසීම නැත්නම් ඉවසීම තමයි උතුම්ම බ්‍රහ්මචර්යාව, උතුම්ම තාපස ජීවිතය. ඒක මොහොතක්. මේ මොහොත අඳුනා ගන්න. මේ මොහොත ඉවසන්න පුළුවන් නම් ඉන්පස්සේ ලේසි. හැබැයි ඉවසන්න බැරි මොහොතක් තමයි. පැය ගණන් නෙමෙයි, ඒක මොහොතක්. ඉවසන්න අමාරු වෙන්නේ මොහොතයි. මේ මොහොත ඉවසුවොත් ඉන්පස්සේ ලේසි. අමාරු වෙන්නේ අපි හැංගීම් බර වුණා. ආවේග සීලේ වුණාම ඒක පුදුම මේ ප්‍රේරණයක්, පෙළඹවීමක් කරනවා. ඒක තීරණ අරගෙන අපිට කියන ක්‍රියාත්මක කරනවා. තීරණ ගන්නේ ආවේගයෙන්. හැඟීම තමයි තීරණ ගන්න. අරගෙන ක්‍රියාත්මක කිරීම අපිට බල කරනවා. මේකත් තීරණේ කරන්න. කල් දාන්න දෙන්නේ. හෙට නෙමෙයි දැන්. ලබන අවුරුද්ද නෙමෙයි දැන්. අනේ ඉතින් තමයි ඉවසීම. මම කරන්නම් හරි නොකරන්නම් හරි ඉවිලම කතාවක්. හැබැයි මට කාලේ ඕනේ. මට දෙන්න තප්පරය. අවුරුද්දක් නෙමෙයි තප්පරයක් දෙන්න. මොකද මේ මොහොත ගන්න. මේ මොහොත තමන්ගේ. එහෙම ගන්න පුළුවන් නම් මේ මොහොත තමන්ගේ. තරහේ නෙමෙයි. ඊයේ නෙමෙයි. රාගේ නෙමෙයි. ඉරිෂ්‍යාවේ නෙමෙයි තමයි. ඒක තමයි නිදහසේ තීරණයක් බලන් ගන්න පුළුවන්. නිදහසේ සිදුවෙන දේ දිහා බලන්න පුළුවන් මේ මොහොතේ. ඉවසීම ඕන වෙන්නේ. දත් පිටිකාගෙන ඉන්න නෙමෙයි ඉවසීම ඕන වෙන්නේ. මේ අර හැංගීම් විසින් බල කරන ක්‍රියාවට අහුවෙන්නේ නැතුව ඒ දේ අපේ අතින් කෙරෙන්න නොදී මෙතන වඩාත්ම කළ යුතු හොඳම දේ කුමක්ද කියා තේරුම් බේරුම් කරගන්න තමයි ඉවසීම ඕනේ. ඒ සඳහා එක මොහොතක් ගත නැහැ. හැබැයි මේ මොහොත පැයක් වගේ දැනෙන. ආවේගශීලී වෙලාවට ඒ ගන්න මොහොත පැයක් වගේ. එච්චර තමයි. එයා ඉඳ දෙන්නේම නැහැ. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතක. එක මොහොතකට අපිට පුළුවන් නම් ආවේගෙන් ගැලවෙන්න. ඊට පස්සේ දේස්.
බොම් පින්කල් තුමනි.
හොඳයි. ආත්මිකවතුනි. තව ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. නමුත් කාලය ගිවිලා ගිහිල්ලා තියෙන නිසා අපි අද මේ බුදු දින නැනදසුනට සත්පරයක් වැඩසටහන මෙතනින් අවසන් කරමු. අද සදාම් සැදෑවට ගොඩ වැදුණු සෑම දිනාටම ඒ වගේම මේ අද වැඩසටහන සඳහා විවිධ අංශ වලින් උපකාර කළ සම්බන්ධීකරණය කළ අනුග්‍රහය දක්වූ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් විශේෂයෙන් වෛද්‍ය සුජාන්ති මෙනවීටත් මේ වැඩසටහන පුරාම සජීවීව සක්‍රීයව ඉදීම ගැන තාක්ෂණයේ පැත්තින් සූම් තාක්ෂණයේ මේ මොහොත ආලෝකමත් වේවා. ඒ ආලෝකමත් වූ මේ මොහොතින් දර්ශනය පහළ වේවා. යථාර්ථය පිළිබඳ ඇති සැකී පිළිබඳ දැක්ම ඉපදේවා, පහළ වේවා. සෑම දිනාකම සිතක්ම ශාන්තියක්ම සැනසෙල්ලක්ම වේවා.